චන්දන සූර්යාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජකාරක සභා සභාපතිතුමියනි. අද පාර්ලිමේන්තුව විශේෂයෙන්ම 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහාද එහා සම්බන්ධ වූ ඊට අනුශාංගයේ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස දූ පනත් කෙටුම් පතේ දෙවැනි වර කියවීමේ විවාදයට තමයි අපි අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමින් ගෞරව මේජර් ජෙනරාල් සූර්ය බණ්ඩාර අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ පිළිබඳ ආරම්භක කරුණු ඉදිරිපත් කිරීම කළා ආණ්ඩුව වෙනුවෙන්. විශේෂයෙන්ම මේ අවශ්‍යතාවය නිර්මාණය වෙන්නේ 2009 ආරම්භ කරපු මේ තනතුරත් මේ කාර්යාලයත් අද අවශ්‍යතාවයන් එක ගැලපුවට පස්සේ ඒකේ තියෙන උපයෝගීතාවයේ අවශ්‍යතාවයේ කොයි වගේ එකක්ද කියන එක පිළිබඳ යම් සාකච්ඡාවක් මතු වෙලා තියෙනවා. ඒ නිසා හමුදා කියන්නේ ඒ පද්ධතිය ඇතුලේ ද්විත්ව තනතුරක් විදිහට ඇතිවෙච්ච මේ කාර්යය අද ඒක අනවශ්‍ය වියදමක් සහ ඒ වගේම ඍජු විධානය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ඇතුලේ යම් අතුරු ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන ආයතනයක් සහ ව්‍යුහයක් තනතුරක් බවට මේ තනතුරපත් වෙලා තිනවා සහ මේ කාර්යාලයපත් වෙලා තිනවා. ඒ නිසා තමයි ඍජු විධානය සහ ක්‍රියාත්මක වීම සහ ඒ අනදීමේ ක්‍රියාවලියත් සියලු හමුදාමේ කාරණාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේදීත් වඩා කාර්යක්ෂම ඵලදායි සහ නූතන තත්ත්වයන් වලට ගැලපෙන පරිදි මේ ව්‍යුහයේ මේ පද්ධතිය සකස් කිරීමේ අරමුණින් තමයි මේ තියෙන 2009 අංක 35 දරන මේ පනත සංශෝධනය කරන්න මේ ඉවත් කිරීම අවශ්‍ය අවධානය ආණ්ඩුව යොමු කරලා මේ පියවර අරගෙන තියෙනවා. මේ තනතුර නියෝජකාරක සභාපතිතුමියනි, මේ තනතුර නිර්මාණය වෙන්නේ 2009, අවසන් වුණේ 2024 දෙසැම්බර් 31. 2020 තමයි අවසානයට පත් කරලා තියෙන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුරක් සඳහා. ඒ තනතුරේ දූර කාලය වසර 4ක් ගෙවිලා තමයි 2024 12යි 31ට මේ තනතුර යළි පත්කිරීම කියන ක්‍රියාවලිය අවසන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් සාමාන්‍ය අපි දන්න කාරණේ තමයි විශේෂයෙන්ම රටේ සේනාධි නායක විදිහට විවස්ථාවෙන්ම විධායක ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. ඍජු විධාන ක්‍රියාවලිය යුද හමුදාපතිවරුන්ට ලැබුණට පස්සේ ඒ අදාළ කරන ධූරාවලිය ඇතුලේ ඒ විධානයේ අන ක්‍රියාත්මක කිරීම තමයි අපේ රටේ ආරක්ෂක පද්ධතිය ඇතුලේ තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ නිසා මේ තනතුර එදා යුදමේ 2009 ඒ යුදමේ තත්ත්වය අවසන් වුණාට පස්සේ පශ්චාත් තත්වයන් පිළිබඳ ශ්‍රී ලංකා යුද ආරක්ෂක අමාත්‍යංශයත් යුද හමුදාවන් අතර අන්තර් සම්බන්ධීකරණයක් හැදීම සඳහා යම් පාක්කර තැබීමේ තනතුරක් විදිහට තමයි මේ තනතුර නිර්මාණය වෙලා තියෙන්නේ. අද එවැනි අවශ්‍යතාවයක් තියෙනවද කියන එක පිළිබඳව මේ සමාජයේ දෙස විවෘතව බලද්දී අපි කාටත් පැහැදිලිව පේනවා. විශේෂයෙන්ම මේ ආයතනය සහ මේ තනතුර හමුදා ක්‍රියාවලිය ඇතුලේ යම් ඩුප්ලිකේට් තත්වයක් නැවත දෙවරක් ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් මේ තනතුරත් එක්ක නිර්මාණය වෙලා තියෙනවා කියන එක ඉතා පැහැදිලි. ඒ වගේම මම කැමති විශේෂම 2010 ඉඳලා 2025 දක්වා මේ තනතුරට සහ මේ කාර්යාලේ පවත්වාගෙන යන්න රජයේ වේදම් විදිහට අපි වේදම් කළා තියෙනවා. 2010 ඉඳලා 25 දක්වා ගරු සභාපතිතුමියනි රුපියල් මිලියන 8777ක් අපි මේ තනතුර පවත්වාගෙන යන්න රජයේ වැයබර දරලා තියෙනවා. ඒ වසර ගණනාව ඇතුලේ ඒ වසර 15 ඇතුලේ වැඩියෙන්ම මේ තනතුර සඳහා වේදම් ගිහිල්ලා තියෙන්නේ 2014 අවුරුද්දේ රුපියල් මිලියන 7800 අඩුම වියදම දරලා තියෙන්නේ 2025 අවුරුද්දේ මිලියන 26ක්. මේ ආදි වශයෙන් අපේ රටේ යුද හමුදා ක්‍රියාවලිය ගත්තොත් මේ වෙනස් කිරීම කිසිදු ආකාරයකින් ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද සේනාධි නායක ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයා විවස්ථානුකූලව කටයුතු කරනවා. ඊට අදාළ කරන යුද හමුදාපතිවරු නිශ්චිතව ඉන්නවා. ඒ ඍජු විධානය ඇතුලේ අපේ රටේ ඕනෑම අවශ්‍යතාවයකදී ඒ පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මොකද මේ තනතුර අහෝසි වුණේ 2024 අග. හැබැයි අපි දන්නවා මේ පසුගිය කාල සීමාව ඇතුළේ ඇතිවෙච්ච දිට්වා සුලි කුණාටු තත්වය තුලත් ඉතාම පැහැදිලිව ඒ ආපදා සහන සේවා කටයුතු මුදා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම ශක්තිමත්ව නිවරදිව වෙනදටත් වඩා කාර්යක්ෂම ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපට ඉතා පැහැදිලි. ඒ වගේම අපේ නව රජයේ බලයට පත්වෙච්ච ආසන්නයේදී අපි දැක්ක ආරුගම්බේ ඒ ප්‍රදේශයේ ඇතිවෙච්ච යම් අනාරක්ෂිත තත්වයක් සහ යම් විදේශිකයන් ප්‍රමාණයකට ඇතිවෙච්ච තර්ජනයක් ඉතාම නිවරදිව කාර්යක්ෂමව දින පැය 48ක් ඇතුළේ ඒක निराකරණය කරන්න වත්මන් සේනාධිනායක විදියට ගරු ජනාධිපතිතුමාත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඒ ත්‍රිවිධ හමුදාව සහ අදාළ ආරක්ෂක අංශ සමත් වුණා. ඒ නිසා ඉතා පැහැදිලිව තියෙනවා මේ ගෙවිච්ච කාල සීමාව ඇතුළේ අපට තියෙන අත්දැකීම් ගත්තත් ඉතා පැහැදිලිව මේ ක්‍රියාවලිය මේ තියෙන අතිරේක කාර්යාලය සහ මේ අතිරේක මාණ්ඩලික තනතුර ඉවත් කලා කියලා අපේ රටේ ජාතික ආරක්ෂාවට එක බලපෑමක් ඇති නොවන ආකාරයට අපිට පවත්වාගෙන යෑමේ වැඩි හැකියාවක් තියෙනවා. අපි කවුරුත් දන්නවා අපේ ඉලක්කය තමයි විශේෂයෙන්ම අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ජාතික ආරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත් කරන්න, ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව නූතන තාක්ෂණයට සහ නවීන තත්ත්වයන් වලට ගැලපෙන්න, ඒ වගේම ලෝකයේ අලුත් විවිධ තර්ජනයන් නිවැරදිව හඳුනාගෙන ඒවට අවශ්‍ය කරන තාක්ෂණික සහ බුද්ධිමත් නවීන තත්ත්වයන් වලට ඔරොත්තු දෙන සහ ඒවා තේරුම් ගන්න පුළුවන් සහ ඒවට අදාළ ප්‍රතිකර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තමයි ආණ්ඩුව මේ වෙනකොටත් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ. ඒ බව පැහැදිලි කරමින් මම කැමැති ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, මට පෙර කතා කරපු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා කාරණා කීපයක් අවධාරණය කරා. එතුමා ඉතා පැහැදිලිව යම් කාරණා ප්‍රමාණයක් අවධාරණය කරා. එතුමාගේ කතාවේ ඇතුළේ කිව්වා එතුමා බන්ධනාගාරයෙන් දැද්දී හෙව්වලු මහ බැංකු බැඳුම් කර වංචාව කරපු හොරා ඉන්නවද කියලා. හම්බුන් නැල්ලු තව තව අයගේ නම් කිව්වා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, අපි කියන්නේ තන්නේ එක තමයි. පහුගිය කාල වකවානුවේ තිබ්බේ මහ බැංකු බැඳුම් කර වංචාව කරපු ඒ හොරු කණ්ඩායමයි. ඒ වගේම යුදමය කාලය ඇතුලේ මිග්යානා ගනුදෙනු ආදී විවිධ ගනුදෙනු ඇතුලේ කොමිස් ගහලා වංචා කරපු කණ්ඩායනුයි, ඒ වගේම එයාබස් වැනි ගනුදෙනු ඇතුලේ වංචා කරපු කණ්ඩායනුයි මේ දෙගොල්ලොම එකට එකතු වෙලා ඩීල් දාගෙන ඒවට අදාළ පරීක්ෂණ ටික ඉස්සරහට යන්න දුන්නේ නැහැ. ඒ වගේම අදාළ කරන අධිකරණ ක්‍රියාමාර්ග වලට යම් යම් බාධා සහ බලපෑම් මෙල්ල වෙලා තිබුණා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, ඔබ හෙට ගියත් මහ බැංකු බැඳුම්කරු හොරා, එහෙම නැත්නම් ෂණිකව යාබස් ගනුදෙනුවට අදාළ කරන හොරා බන්ධනාගාරයේ එකපාරට හොයාගන්න බැරි වෙයි. ඇයි? කාලාන්තරයක් තිස්සේ විමර්ශන කටයුතු අඩපණ කළා, යටපත් කළා, ෆයිල් හංගලා තියෙද්දි තමයි වත්මන් ආණ්ඩුවේ ගෙවිච්ච කාල සීමාව ඇතුලේ ඒවට අවශ්‍ය කරන ඒ පරීක්ෂණ කටයුතු, අදාළ අධිකරණ කටයුතු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන්න ඒ අවශ්‍ය බලපෑම් කළා තියෙන්නේ. එදා පැහැදිලිව ඒ සියලු කටයුතු වලට ආණ්ඩුවේ බලපෑම් තිබුණා. ඉනිසා තමයි ඒවා යටපත් වෙලා තිබුණේ.
ඒ නිසා ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
ඉස්සුති සභාපතිතුමනි, ඒ නිසා තමයි ඒවා ක්‍රියාත්මක නොවුනේ. ඒ නිසා අපි එක සහතිකයක් දෙනවා වත්මන් ආණ්ඩුව විදියට, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදියට වසර 10 20 යටපත් වෙලා තිබිච්ච, ඒ වගේ මේ රටේ අපරාධ, වංචා දෝෂණ, ඒ වගේම පැහැරගෙන යාම්, මිනිස් ඝාතන, ඒවා සම්බන්ධයෙන් දැනට තියෙන සියලු විමර්ශන කටයුතු සහ ලිපිගොනු යාවත් කාලීන කරමින් ඒ අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු සහ ඒවට අදාළ කරන අවශ්‍ය අධිකරණ ක්‍රියාවලින් වලට කිසිදු බලපෑමකින් තොරව ඒව කරගෙන යාම සඳහා අවශ්‍ය වෙන පසුබිමත්, ඒ ධෛර්යයත්, ඒ කොන්දත්, ඒ පද්ධතියට ඉන්න සියලු දෙනාට අපි හදලා තියෙනවා, හදමින් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ මන්ත්‍රීතුමාට ඉතාම ඉදිරි කාලයේදී ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අධිකරණ පද්ධතිය පිළිබඳව වෙන විශාල ගැටලු ප්‍රමාණයක් කිව්වා. අපි ඉතාම පැහැදිලිව මේක පිළිගන්න ඕන. අපේ රටේ බන්ධනාගාර පද්ධතිය ඉතා විශාල තදබදයක් සහිත තත්වයක් තියෙනවා. ඒක මේ ෂණිකව නිර්මාණය වෙච්ච තත්වයක් නෙමෙයි ගරු සභාපතිතුමියනි. ඉතින් ඒ නිසාම තමයි වත්මන් ආණ්ඩුව බන්ධනාගාරයේ තදබදයේ විතරක් ඒක විසඳන්නත් යම් යම් తాවකාලික සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට යටත්ව හැබැයි බන්ධනාගාරයේ විතරක් මේ තියෙන තදබදය අවසන් කරන එක ප්‍රායෝගික සාර්ථක උත්තරයක් කරන්න තමයි අද ආණ්ඩුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබිච්ච යම් යම් අකාර්යක්ෂමතාවයන්, ඒ වගේම මේ පරීක්ෂණ කටයුතු වල තිබිච්ච යාන්ත්‍රිකය අවශ්‍ය යන්ත්‍රවල අඩුපාඩුකම් නිලධාරීන්ගේ හිඟය ඒවා පියවලාද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය වඩා හොඳින් කරගෙන යන අවශ්‍ය පියවර අරගෙන තින්. ඒ නිසා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර මේ සියල්ල එකට අරගෙන තමයි වැඩපිළිවෙලක් විදියට මේවැයි ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ඒ අවශ්‍ය මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි මා අවශ්‍ය මානව සම්පත්තික එකතු කරමින් ඒ හිංගතාවයන් වල තිබිච්ච අඩුපාඩුකම් වල තිබිච්ච යන්ත්‍රෝපකරණ ලබා දෙමින් අද මේ සමස්ත අධිකරණ පද්ධතියත් එවැගේම නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමත් එවැගේම අල්ලස් කොමිසම පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශන එවැගේම CID වැනි සියලු විමර්ශන ආයතන ශක්තිමත් කරලා ඒ අවශ්‍ය මානව සම්පත් බඳවාගෙන මේ රටේ ජනතාව අපේක්ෂා කරපු යුක්තිය හා සාධාරණී ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන මේ වැඩපිළිවෙල දියත් කරමින් තියෙන්නේ. අවසන් වශයෙන් මම පැහැදිලි කරනවා ගරු සභාපතිතුමියනි 2009 අංක 35 දරන මේ ආරක්ෂක මාණ්ඩලයේ ප්‍රධානි පනත ඉවත් කිරීම සඳහා වන ඒ සම්බන්ධයෙන් වන පනත සම්මත කිරීම ඇතුලේ වඩාත් කාර්යක්ෂම ඵලදායි දියුණු වැඩපිළිවෙලක් අපට ජාතික ආරක්ෂාවට සහ යුද හමුදා යාන්ත්‍රණය තුල ස්ථාපිත කරන්න වැඩි හැකියාවක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය වැය බර අඩු කරමින් කාර්යක්ෂම ඵලදායි සේවාවක් ලබා ගැනීමේ හැකියාවක් මේ ඉවත් කිරීම තුළින් ලැබෙනවා කියන එක සිහිපත් කරමින් නවතිනවා. බොහොමත්ම ස්තුතියි.